SBS Radio.
දැන් අපි SBS සිංහල වැඩසටහනෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ගෙවිගෙන යන සැප්තැම්බර් මාසයට විශේෂ වෙච්ච කාරණයක් ගැන. ඔස්ට්‍රේලියානු රජයේ මගින් සැප්තැම්බර් මාසේ නම් කරලා තිනවා බයෝඩයිවර්සිටි මන්ත්. එහෙමත් නැත්නම් ජෛව විවිධත්වය පිළිබඳව දැනුවත් කිරීමේ මාසය කියලා. ඉතින් මේ කාරණේ හේතු කරගෙන මේ පිළිබඳව පොඩි කතාබහක යෙදෙන්න අපි එකතු කරගන්නවා ඇඩිලෙඩ් නුවර වෙසෙන පරිසර සංරක්ෂණ ක්‍රියාකාරීක විදිහට කටයුතු කරන ලලිත් කඳනාරච්චි මහතා. අයිබෝවන් ලලිත්.
අයිබෝවන් ගමිඳු.
ලලිත්, අපේ මේ කතාබහට ප්‍රවේශයක් විදිහට අපි මුලින්ම පැහැදිලි කරලිමු මොකද්ද මේ ජෛව විවිධත්වය කියන්නේ කියලා, වගේම ඒකේ වැදගත්කම කොයි වගේද කියලා.
ඔව්, ජෛව විවිධත්වය. එහෙම නැත්නම් අපි කිව්වොත් බයෝඩයිවර්සිටි, සරලව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අපිට ජීවි ජාලය, අපි ඉංග්‍රීසියෙන් වෙබ් ඔෆ් ලයිෆ්. එහෙමත් නැත්නම් විවිධ ජීවීන්, එහෙම නැත්නම් විවිධ ශාක සතුන්, ක්ෂුද්‍ර ජීවීන්, ඔවුන්ගේ ජාන සහ ජීවත් වෙන පරිසරය, ඉකෝසිස්ටම්. ඒක තමයි අපි මේ ජෛව විවිධත්වය කියලා සරලව හඳුන්වන්නේ. ජෛව විවිධත්වයට අපේ මෙම මුළු මහත් මිහිතලයේ සහ ඔවුන් ජීවත් වෙන පරිසරයේ හැම ජීවිකුරුම අයිති වෙනවා. ඒක ඒක ශෛලික ක්ෂුද්‍ර ජීවීන්ගේ ඉඳලා ලෝකයේ විශාලතම සත්තු වෙන නිල් තල්මසුන්ගේ, පැසිෆික් සාගරයේ ගැඹුරු මුහුදු පත්ලේ ඉඳලා අපේ ලෝකයේ උසම කඳුමුදුන් දක්වත් ජෛව විවිධත්වය පැතිරගෙන යනවා. දැන් අපි කතා කරමු ජෛව විවිධත්වය වැදගත් වෙන්නේ ඇයි අපිට කියලා. මානව වර්ගයාගේ පෝෂණය, සෞඛ්‍ය සහ යහපැවැත්ම යනාදී කාරණා සම්පූර්ණයෙන්ම රඳාපවතින්නේ මේ කියන ජෛව විවිධත්වය මත. අපි පාවිච්චි කරන සියලුම ආහාර, සමහර බෙහෙත් වර්ග සහ කෘෂිකර්ම නිෂ්පාදන ආදී අපි ලබා ගන්න මේ විවිධ වූ ජීවීන් ජීවත් වෙන පරිසරයෙන් අපේ විනෝදාස්වාදයටත්, සංචාරක ව්‍යාපාරටත් ජෛව විවිධත්වය ප්‍රධාන පදනම් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ කාරණ නිසා තමයි අපිට මේ කියන ජීවීන්ගේ විවිධත්වය අපේ ජීවිත කාලේ පුරාටම වැදගත් වෙන්නේ.
එතකොට ලලිත්, මම දැනගන්න කැමති ඇයි මේ ජෛව විවිධත්වය පිළිබඳව දැනුවත් කරන්න විශේෂ මාසයක් නම් කරලා තියෙන්නේ කියලා.
ඔව් ගමද, ඒක හොඳ ප්‍රශ්නයක්. විශේෂ මාසයක් නම් කරලා තියෙන්නේ අපේ ප්‍රජාව ඇතුළු පාසල් සිසුන් විශේෂයෙන් මේ පිළිබඳව දැනුවත් කරන්නත්, ඒහා සම්බන්ධව කටයුතු ක්‍රියාත්මක කරන්නත් පහසු වෙන්න. උදාහරණයක් විදිහට ගත්තොත් ඕස්ට්‍රේලියාවේ තියෙන සියලුම ප්‍රාන්තවල වගේ සක්‍රියවම ක්‍රියාත්මක වෙන විවිධාකාරයේ වූ පරිසර සම්බන්ධ ස්වේච්ඡා සංවිධාන, ඒ වගේම පුද්ගල සමූහයන් ජෛව විවිධත්වය මාසය තුළ පැල සිටුවීමේ ව්‍යාපාර, වනාන්තර ආශ්‍රී වල්පල මර්ධනය කිරීමේ, අපි තේරන භාෂාවෙන් කිව්වොත් බ්‍රීඩින්ග් ඇක්ටිවිටීස්, ඒ වගේම දැනුවත් බව වර්ධනය කරන්න දේශන සම්මන්ත්‍රණ ආදී ක්‍රියාත්මක කරන්න පහසු වෙන තමයි විශේෂයෙන් මාසයක් නම් කරලා තියෙන්නේ.
හොඳයි ලලිත්, මට ඊළඟට කියන්න පුළුවන්ද මේ ඔස්ට්‍රේලියාව තුළ දකින්න පුළුවන් ජෛව විවිධත්වයේ තියෙන සුවිශේෂතා මොනවාද කියලා?
ඔව්, රට අභ්‍යන්තරයේ කාන්තාර විශාල ප්‍රමාණයක් පැතිරලා තියෙනවා. මේ කාන්තාරවල ඉඳලා මුහුදු පත්‍ර දක්වා විශාල ප්‍රදේශයක් තුළ ශාක සත්ත්ව විශේෂ ලක්ෂ 6ක් 7ක් පමණ අපේ ඔස්ට්‍රේලියාව නිජබිම කරගෙන ජීවත් වෙනවා. ඒන් විශාල ප්‍රතිශතයක් ලෝකෙ කිසිම තැනක දකින්න ලැබෙන්නේ නැහැ. ඔවුන් අපිටම ආවේනික, එහෙම නැත්නම් එන්ඩමික් සත්ත්ව විශේෂ. ප්‍රතිශතයක් වශයෙන් ගැන කතා කරොත් ශාක විශේෂ වලින් 84%ක් පමණ, සීර පයින්ගෙන් 83%ක් පමණ, කුරුල්ලන්ගෙන් 45%ක් පමණ අපිටම ආවේනිකයි. ඒ කියන්නේ ඔවුන් හමු වෙන්නේ ඔස්ට්‍රේලියාව විතරමයි. ලෝකෙ කිසිම රටක ඒ සත්ත්ව ශාක විශේෂ දක්න ලැබෙන්නේ නැහැ. අපේ බොහොමයක් ජීව විශේෂ පරිණාමයෙන් හුදකලා වීමේ බලය, එහෙම නැත්නම් power of isolation පෙන්වුම් කරනවා. ඒ වගේම අලුත් DNA විශ්ලේෂණයන් ඕස්ට්‍රේලියාවේ ජෛව විවිධත්වයේ පරිණාමය පිළිබඳ වඩා වඩාත් විස්මයජනක තොරතුරු හෙළි කරනවා. ඕස්ට්‍රේලියාව මීට අවුරුදු මිලියන ගණනකට කලින් ගොන්වාලන්තයෙන් වෙන් වෙලා තිබීමත්, මොහොත ජල මට්ටමේ උස් පහත් වීමේ බලපෑමත් යන කාරණාවලට යටත් වෙලා තියෙනවා. ඊට පහු කාලයක, මම මේ කියන්නේ වසර අවුරුදු 1000 ගණනකට පෙර, ඕස්ට්‍රේලියාව නිව්ගිනියා සමග එකතු වෙලා තනි රටක් වශයෙන් පැවතලා තියෙනවා. ඒකට විද්‍යාඥ සාහුල් කියලා නම් කරලා තියෙනවා. මේ එකතු වීමත් සුවිශේෂතාවයන්ට හොඳ බලපෑමක් වෙලා තියෙනවා. පුංචි උදාහරණයක් ගැන කිව්වොත්, ලැබුගිනි වලින් පස්සේ අපි හැමෝම දන්න යූකලිප්ටස් ගස්, එහෙම නැත්නම් අපි කියමු ගම් ට්‍රීස් කියලා, එපිකෝමික් වර්ධනය, එහෙම නැත්නම් එපිකෝමික් growth පෙන්නුම් කරලා ලැබුගිනි වලින් පස්සේ ඉතා සාරවත් ලෙස දළු දළ වැඩෙනවා. මේ දළු දළ වැඩිච්ච ගස්වල තියෙන දළු කන්න අපේ පක්ෂීන් ආකර්ෂණය වෙනවා. ඉතින් ඒ වගේ පුංචි පුංචි දේවල් උදාහරණ සෑහෙන මට ඔයාලට කියන්න පුළුවන් වෙනවා.
අපි කතා බහ කරමින් සිටියේ සැප්තැම්බර් මාසෙටම විශේෂ වෙච්ච බයෝඩයිවර්සිටි මන්ත්, එහෙමත් නැත්නම් ජෛව විවිධත්වය පිළිබඳව දැනුවත් කිරීමේ මාසය පිළිබඳව. ඉතින් ලලිත් අපිට කියන්න පුළුවන්ද මේ එක්කම මේ ඔස්ට්‍රේලියාවේ ජෛව විවිධත්වය ආරක්ෂා කරන්න වගේම ඒ සුරක්ෂිතව අනාගත පරපුරට දායක කරන්න අරගෙන තියෙන පියවරල් මොනවද කියලා?
ඔව් ගමිඳු, අපි මේ සම්බන්ධයෙන් කාරණා දෙකක් යටතේ කතා කරමු. පළවෙනිින් කතා කරොත් පළවෙනි කාරණය නීතිය බලගැන්වීම, එහෙම නැත්නම් නීතිය ක්‍රියාත්මක කිරීම. ඔස්ට්‍රේලියානු රජය ජාතික පාරිසරික නීතිය, ඒ කියන්නේ 1999 පරිසර ආරක්ෂක හා ජෛව විවිධත්ව ආරක්ෂා කිරීමේ පනත මගින් තර්ජනයට ලක් වෙලා තියෙන සත්ව හා ශාක විශේෂ සහ පරිසර ප්‍රජාවන් සඳහා දැඩි ආරක්ෂාවක් ලබා දීමෙන් ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම ප්‍රවර්ධනය කරනවා. ඒ වගේම මේකට සංක්‍රමණික සත්ව විශේෂ ඇතුළු ඔක්කොම ජලජීවී ප්‍රජාවත් අයත් වෙනවා. දෙවැනි වශයෙන් කතා කරොත් ජනතාව දැනුවත් කිරීම මගින් ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට ඕන පෙළඹවීමක් සිදු කරනවා. තවදුරටත් අපි රජයේ කාර්යභාරය ගැන පොඩ්ඩක් කතා කරොත් දේශගුණික විපර්යාසයන්ට මුහුණ දෙන්න ජෛව විවිධත්වයේ කාර්යභාරය සහ ඉඩම් කළමනාකරණයට බලපාන ප්‍රතිපත්ති කේන්ද්‍රගත කිරීමේ අවස්ථාවයත් ඕස්ට්‍රේලියානු රජය හඳුනාගෙන තියෙනවා. ඒ වගේම ස්වභාවික සම්පත් නිසි පරිදි කරුණාකරය කිරීමත් සඳහන් කරන්න පුළුවන්. අපි හැමෝටම හොඳට පුරුදු උදාහරණයක් සඳහන් කළොත්, ඔබ ගුවනින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන විට රැගෙන එන සියලු බඩු බාහිරජය පරීක්ෂා කිරීම කරන්නේ මේ නීති යටතේ. එතකොට දැන් ඔබට පැහැදිලි වෙනවා නේද ඔස්ට්‍රේලියානු රජය ජෛව විවිධත්වය ආරක්ෂා කරන්න කොච්චර උත්සාහ දරනවද කියලා.
දැන් ලලිත්, මේ ඇමසන් වනාන්තරය හඳුන්වන්නේ ලෝකේ පෙනහැල්ල කියලා. ඉතින් පසුගිය දවස්වල ඇතිවෙච්ච මේ ගින්නෙන් මොන වගේ බලපෑමක්ද ලෝකෙට ඇති වෙන්නේ කියලා කියන්න පුළුවන්ද?
ඔව් ගන්දු. මේ ගැන දැන් ප්‍රධාන වශයෙන් කතා කරන මාතෘකාවක් වෙලා තිනවා. ඇමසන් ගින්න පෘථිවි ඔක්සිජන් සැපයීමට ඉතා විශාල බලපෑමක් එල්ල කරන්නේ නැතත්, ඒ මගින් විශාල වශයෙන් කාබන් ඩයොක්සයිඩ් වායුවලට මුදාහැරලා තියෙනවා. උදාහරණයක් ලෙස කිව්වොත් එහෙම 2016 ඇමසන් වනාන්තරයේ ගිනි ගත්තා. ඒකෙදි කාබන් ඩයොක්සයිඩ් ටෝන් මිලියන 30ක් වායුවලට මුදාහැරලා කියලා දැනගන්න ලැබිලා තියෙනවා. එතකොට ඇමසන් ගින්න ලෝක කලබලට විශාල විනාශකාරී උණුසුම් බලපෑමක් එල්ල කරන්න පුළුවන් වෙයි කියලා විද්‍යාඥය විශ්වාස කරනවා. ඒක කොතරම් විනාශකාරී ක්‍රියාවක් වේද කිව්වොත්, වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යාමෙන් උතුරු හා දක්ෂිණ ද්‍රව ආසිත හිම තට්ටු දිවී යාම මගින් වන බලපෑම අපි වෙනම කතා කර යුතු මාතෘකාවක් වෙනවා. ඒක නැවතත් අපි මුලින් කතා කරපු වෙබ් ඔෆ් ලයිෆ් එකේ පුරුක් සියල්ලම කඩබිම් දෙමීමට සමත් වේවි.
ලලිත්, මම මගේ අවසාන ප්‍රශ්නේ විදිහට අහන්න කැමති, කොහොමද මේ ප්‍රජාවේ පුද්ගලින්ට ජෛව විවිධත්වය ආරක්ෂා කරන්න පුද්ගලික මට්ටමින් දායක වෙන්න පුළුවන් කියලා?
පුද්ගලිකවත් සාමූහික වශයෙන් ගෲප්යක් විදිහට ඔබගේ ප්‍රදේශයේ ජෛව විවිධත්වය ආරක්ෂා කරගන්න ක්‍රම කීපයක් මට සඳහන් කරන්න පුළුවන්. මුලින්ම ඔබේ ගෙවත්තේ තියෙන ස්වභාවික වාසස්ථාන natural habitat කියලා අපි කියන්නේ, එහෙම එකක් හදාගන්න බලන්න. ජීවත් වෙන ප්‍රාන්තයට අදාළව දේශීය හෝ ආවේණික ශාක වගා කරලා ගෘහාශ්‍රිත අභිවෘද්ධි භූමියක් නිර්මාණය කරගන්න පුළුවන් නම් ඒක වඩාත් වැදගත් වෙනවා. ඊට අමතරව පුළුවන් තරම් වල් පැලෑටි ඉවත් කරගන්න උත්සාහ කරන්න. සුන්දර පැලෑටියක් වගේ පේන ලස්සන මල් පැලයක් ඔබගේ වත්තෙන් එළියට ගිහිල්ලා වරණලැහැබේ ප්‍රචාරණය වෙන්න පුළුවන්. කරුණාකර ඒ වළක්වන්න. තව කාරණක් ගැන කිව්වොත් වගකිව යුතු සුරතල් සතුන් හිමිකරුවෙකු වෙන්න. තවදුරටත් ඔබගේ සුරතල් සතෙකු තබා ගැනීමට හැකියාවක් නොමැතිනම් ඔවුන්ව ස්වභාවික පරිසරයට උදාහරණයෙන් වළකින්න. උදාහරණයක් වශයෙන් කිව්වොත් ඔබගේ මාළු ටැංකියේ මාළු ඔබ තවදුරටත් තියාගැනීමේ අවස්ථාවක් නැහැ කියලා කිව්වොත් කරුණාවෙන් ඒව ළඟ තියෙන ජල පහරට මුදාහරින්න කටයුතු කරන්න එපා. අපි කලින් වැඩි ප්‍රහණකින් සාකච්ඡා කරා වගේම හැකි සෑම විටම ප්‍රතිචක්‍රීකරණය කරන්න, නැවත නැවත භාවිතා කරන්න, එහෙමත් නැත්නම් භාවිතය අවම කරන්න. තවදුරටත් කතා කරොත් ඔබගේම කොම්පෝස්ට් භාජනයක් ආරම්භ කරන්න. රසායනික පොහොර භාවිතය අවම කිරීමෙන් පසෙහි ඉන්න සුද්ධ ජීවි වර්ජනය පනුවන් වෙන සතුන් වර්ධනය වැඩි කර ගන්න පුළුවන්. අනවශ්‍ය අපද්‍රව්‍ය ජලයට බුදාහරින්න එපා. ඒ කියන්නේ තෙල් සහ රසායනික අපද්‍රව්‍ය ජලය මගින් පස්සට හා ගංගා මුහුදු වලට එකතු වීමෙන් වෙන හානිය අවම කිරීමට උදව් වෙන්න. අවසාන වශයෙන් ඔබ සංචාරය කරන විට ඔබ රැගෙන යා හැකි සහ නොහැකි දේ ගැන දැනුවත් වෙන්න. වෙනත් රටක හෝ ප්‍රදේශයක සිට රැගෙන එන ආහාර ද්‍රව්‍ය හෝ වෙනත් ද්‍රව්‍ය එම රටේ හෝ ප්‍රදේශයේ හානිකර ජීවීන් ඕස්ට්‍රේලියාව තුළට පැමිණීමේ සම්භාවිතාවේ අවම කරගැනීමට දායක වන්න.
අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ලලිත් කන්දනාරච්චි මහතාට මේ අදහස් බෙදා හදාගන්න අපිත් සමග එකතු වීම ගැන. ආයුබෝවන් ලලිත්.
ආයුබෝවන් දමිඳු.
Enjoy more stories in your language by visiting sbs.com.au.